මීළඟට ගරු මදුර විධානකගේ මන්තිතුමා ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. ඔය විමධ්‍ය කතා අරමුදල් කියන ඒවා සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුත් 25 දෙනෙක් වගේ අරගෙන තියෙනවා දැනට. මගේ ආසනේ කෝට්ටේ ආසනේ ගරු හර්ෂණි සිල්ලා මැතිතුමත් මිලියන 50කට වඩා ලොකු ව්‍යාපෘති මේ කොළඹ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් යොදලා තියෙන. මම හිතන්නේ ඒක මේ සමග ජන බලවේගයේත් මන්ත්‍රීවරු ගොඩක් මේ වෙලාවේ වැඩ කරනවා අරගෙන. ඒ වගේම තමයි අද මම කනගාටු වෙනවා විශේෂයෙන්ම මේ විදුලි සංදේශ සංශෝධන පනත වගේ ඉතා වැදගත් පනත් කෙටුම් පතක්. මේක අද පළාත් පාලන හෝ පළාත් සභාවේ මේ මොකක් හරි සංශෝධනයක් නෙවෙයි කියන්නේ. මම හිතන්නේ පොඩි පටලැවිල්ලක් තියෙනවා. මොකද යන්නේ කොහෙද මල්ලේපොල් දැන් මේ 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 ඡන්ද කිට්ටු වෙනකොට පොඩ්ඩක් මොකක් හරි අවුලක් ඇති වෙලා තියෙන. අවුල් කියන්නේ හොඳටම අවුල්. අවුල් කියන්නේ මට තේරෙන්නේ නැහැ මේ වගේ අවුලක්. ඉතින් මොනවා වුණත් ගරු සභාපතිතුමනි, අවුරුදු 28ක් සංශෝධනය කරගන්න බැරි වුණු පනතක් අද සංශෝධනය කරන්නේ. බෑ මම කනගාටු වෙනවා මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ රටේ වැදගත් පනත් පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ. මේ රටේ ඒ ප්‍රගමණයට සංවර්ධනයට එම නැත්තම් නීති රීති යාවත්කාලීන කිරීම පිළිබඳ කිසිම දැනුමක් අවබෝධයක් නැතුව අනවබෝධයෙන් කතා කිරීම පිළිබඳ මම ඉතාමත්ම කනගාටු වෙනවා. මොකද රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ ඉතාමත්ම ජාතික වශයෙන් වැදගත් අනපනත් ගැන, එම නැත්තම් ඒ නීති රීති ගැන රටේ ජනතාව අවදියෙන් ඉන්නවා. නමුත් අවසානයේදී මම මාධ්‍යනුත් ඉල්ලා සිටිනවා අද දවසේ මේ ප්‍රස්තුත කාරණාවට අදාළ දේවල් ප්‍රචාරය කරන්න. මෙතන කතා කරපු කිසිම තේරුමක් නැති වල්පල් වලට ප්‍රමුඛතාවයක් දෙන්න එපා කියන එක. ඒ වගේම කරු සභාපතිතුමනි, රටක සංවර්ධනයට මේ සංනිවේදනය ඉතාමත් අත්‍යවශ්‍ය කාරණාවක්. මේ විශේෂයෙන්ම මේ කලාපයේ මේ වන විට ඉතා ප්‍රබල සංවේදන බලයක් හැකියාවක් අපේ රටට අත්කරගෙන තියෙනවා. ඒ වගේම 75 අතරක සාපයක් කියලා කිව්වට මම මේ සභාවේ සිළු දිනාගෙන් මේ වගේ මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින සොයලා බලන්න මේ කලාපයේ ප්‍රබල සංවේදන හැකියාව තියෙන රටවල් ගත්තොත් එimhe අපේ ලංකාව ඉදිරියෙන් ඉන්නවා. මොකද අද වෙනකොට මේ රටේ රීලෝඩ් එක ප්‍රබලම පාරිභෝගික ද්‍රව්‍යයක් උපකරණයක් විදිහට මේ වෙළඳපොළ පාත්පත් කරගෙන තියෙනවා. එදා ඕනම පෙට්ටි කඩේක ඕනම ගන්ධනව්වල තීච්ච භාණ්ඩයක් තමයි පැනඩෝල් පෙත්ත. ඕනම තැනකින් ගන්න පුළුවන්. පාරේ බැස්සොත් එහෙම ඕනම යාවට කඩේකින් ගන්න පුළුවන්. හැබැයි ඒ පැනඩෝල් පෙත්තටත් වඩාද මේ සංනිවේදනයේ තියෙන පහසුකම් අද මුළු ලංකාවම ආක්‍රමණය කරගෙන තියෙනවා. ඒක නිසා විශේෂයෙන් මම මේක මතක් කරමින් මම මේ ඒ සම්බන්ධයෙන් මොන රජයන් වුණත් පසුගිය කාලයේ මේ රටේ පාලනය කරපු සෑම රජයක්ම මොන මොන බාධක ආවත් ඒ සංනිවේදන කටයුතු වලට අවශ්‍ය වැඩ කටයුතු කළා තියෙනවා. ඒ වගේම තමයි මෙතන ප්‍රධාන වශයෙන්ම රජයේ නියාමන බලයක් තියෙන්න ඕන. රජයේ නියාමන බලයක් තියාගෙන පුද්ගලික අංශයට මේ ව්‍යාපාර කටයුතු විශේෂයෙන් මේ සංනිවේදන කටයුතු ඊට වඩා පුළුල් කරන්න අවශ්‍ය අවස්ථාව දෙන්න ඕන. මොකද අපි දැක්කා එදා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තමයි, එහෙම නැත්නම් ටෙලිකොම් එක තමයි රටේ දුරකථන දුන්නේ. අපිට මතකයි ඒ කාලේ අපේ කුඩා කාලයේදී ඒ ගමටම තිබුණ ටෙලිෆෝන් 2-3 තිබුණේ. විශේෂයෙන්ම ගමේ කවුර ප්‍රභූවරයෙක්ගේ ගෙදර, එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ ගෙදර සහ තැපැල් කාන්තෝරුවේ විතරයි. ඒ වගේම තමයි ටෙලිෆෝන් එකක් ගන්න නම් අවුරුදු ගණන් ඉන්න ඕන පොරොත්තු ලේඛනේ. ඒ වගේම තමයි දුරකථන ඇමතුමක් ගන්න නම් තැපැල් කාන්තෝරුවට ගිහිල්ලා ටෙලිෆෝන් ඒ කෝල් එක මේ බුක් කරන්න ඕන. බුක් කරලා වෙලාවක් ගත්තට පස්සේ ඒ වෙලාවට තමයි ගිහිල්ලා ටෙලිෆෝන් කෝල් එක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඉතාමත්ම දුර්වල තැනක තීච්ච මේ සංනිවේදනය ඉතා විප්ලවකාරී තැනකට අද මේ රටේ පත් වෙලා තියෙනවා. හැබැයි ඒ පත්වීම එහෙම තිබුණත් අපි මීටත් වඩා මේ කලාපයේ ඒ වගේම ගෝලීයව අපි කොහොමද ඉදිරියේදී මේ සංනිවේදන ධාරිතාව සංනිවේදන හැකියාව නවීන තාක්ෂණය ගෙනල්ලා රාජ්‍ය මැදිහත් වීම තුළින් මෙන්න මේ ආයෝජන නියාමනය කළමනාකරණය කොහොමද කරන්නේ කොහොමද කියන එක. ඉතින් මං හිතන්නේ අපිට හොඳ උදාහරණයක් තියෙනවා පසුගිය කාලේ මේ නෙළුම් කුළුණ හදනකොට අර මේ ඇඟේ ඉත්තෑව දුවන වගේ හරි අමාරුවක් ඇතුණා. ඒ ආණ්ඩුව මාරුණාට පස්සේ මේ මේ නෙළුම් කුළුණට විරුද්ධව. හැබැයි මේ නෙළුම් කුළුණ සංකල්පයම ඒ කාලයේ හැටියට HG තාක්ෂණය, ඒක 5G තාක්ෂණය වගේ ඒ කාලයට අදාළ තාක්ෂණ හැකියාවන් ගෙනල්ලා පුළුල්ව මේ කලාපයේ සංවේදන බලවතා වීමට තමයි රජයේ අපේක්ෂා වුණේ. නමුත් අවසානයේදී මේ ගෝලීය දේශපාලනය තුළ මෙන්න මේ ව්‍යාපෘතිය ප්‍රබල විදියට කඩාකප්පල් කරා. විශේෂයෙන්ම වෙනත් රටවල්වල මේ සබ්මැරින් වලට, එහෙම නැත්නම් ඒ ආරක්ෂක අංශ වලට, එහෙම නැත්නම් ගුවන් යානාවල තොරතුරු ආරක්ෂකව ගන්න තියෙන ඒ තොරතුරු ගන්නවා කියලා, එහෙම නැත්නම් ඒ රටවල රාජ්‍ය ආරක්ෂාවට, එහෙම නැත්නම් ඒ තොරතුරු ලබා ගැනීමට යම්කිසි ක්‍රමවේදයක් මේ චීන රජයත් එක්ක එකතු වෙලා කරනවා කියලා වැරදි මතවාද හදලා ඒ ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න කටයුතු කරා. ඉතින් මෙන්න මේ වගේ කාලෙන් කාලයට ආණ්ඩු මාරු වෙනකොට ඒ රාජ්‍යයන් විසින් කරන ප්‍රතිපත්ති, ඒ රාජ්‍ය විසින් කරන යෝජනා ව්‍යාපෘති කඩාකප්පල් කරලා රට අනාථ කරන දේශපාලනයෙන් අපි ඉවත් වෙන්න ඕනේ. මොකද ඒ නෙළුම් කුළුණට ඒ කාලයේ විදියට, මොකද වර්තමානයේ ගැලපුණ නැතත් ඒ ආරම්භක අවස්ථාවේදී ඒ යෝජිත වැඩසටහන කරගන්න පුළුවන් වුණා නම් අපිට මීටත් වඩා අද අපි රටක් විදිහට ඒ සංවිධාන තත්ත්වයේ උඩ ඉන්නවා. ඒ වගේම අපි දැක්ක පහුගිය කාලේ මේ දෙරණ 360 වැඩසටහනේදී මේ කවුද අර ජනතා විමුක්ති පෙරමුණේ හඳුන්නෙත්ති සංනිවේදනය ගැන කියපු කතාව. සංනිවේදනය ගැන මොකද්ද කිව්වේ? අපි මේ ඉන්ටර්නෙට් ගැන ලොකු විශ්වාසයක් නැහැ, ඉන්ටර්නෙට් හොස් ගාලා ගියොත් අපි මොකද කරන්නේ, අපිට මේ තියෙන පොත තමයි කියලා, පොත්වල ප්‍රින්ට් කරන එක තමයි කියලා විශ්වාසය. ඉතින් ඒ වගේ පුස්කොළ පොත්, එහෙම නැත්නම් ඉතින් පුස්කොළ පොත් ගල් යුගයට යන්න පුළුවන් දේශපාලන මතවාදයක් එක්ක ජනතා විමුක්ති පෙරමුණ තාමත් ඒ මතවාදී විශ්වාස කරනවා නම්, ඉතින් මං හිතන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණ පස්සේ යන තරුණයන් සියලු දෙනාට මම ඉල්ලා සිටිනවා ඒ දෙරණ 360 වැඩසටහන බලන්න. එතකොට බලා ගන්න පුළුවන් අපිට මේ සංනිවේදනය ගැන, එහෙම නැත්නම් නවීන තාක්ෂණය ගැන, එහෙම නැත්නම් මේ ස්ටාලින් තාක්ෂණය ගැන, එහෙම නැත්නම් චන්ද්‍රිකා තාක්ෂණයත් එක්ක ගෝලීය වෙනස් වීමට, ඒ ගෝලීය වෙනස් වීමට අදාළව කොහොමද මේ රටවල් සංනිවේදනයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන කාරණාවේදී ජනතා විමුක්ති පෙරමුණේ මාලිමාවේ අදහස හොඳට බලා ගන්න පුළුවන් වැඩසටහන බැලුවොත්. ඒක නිසා කනගාටු වෙනවා අපි. මොකද මේ මෙන්න මේ தත්ත්වයේ මේ වගේ සිතිවිලි දින පිරිස් මේ පාර්ලිමේන්තුවේ, එහෙම නැත්නම් මේ දේශපාලනේ ඉන්න එක ගැන. ඒ වගේම තමයි අපි දැක්ක තව කියනවා මේ ඒ ස්ටාලින් ඒ වැඩසටහන පිළිබඳ, එහෙම නැත්නම් ඒ ව්‍යාපෘතියේ ප්‍රධානියා විදියට ලෝකෙම පිළිගත්ත, ඒ වගේම ලෝකේ තරුණ තරුණියන්ගේ ඒ සිහින විවසායකයා විදියට හඳුන්වන ඉලොන් මස් මහතාට කියනවා ආර්ථික ඝාතකයෙක් කියලා. ඉතින් ඒ වගේ ලෝකයට මේ සංනිවේදනය හඳුන්වලා දීපු මිනිහට කියනවා ආර්ථික ඝාතකයෙක් කියලා. ඒ වගේ අපහාසාත්මක විදියට තමයි ඒ වෙලාවේම අපි දැක්කේ. ඉතින් ඒකෙන් අපිට පේනවා දැන් මේ විරුද්ධ පක්ෂයේ අදාළ පනතට අදාළව කතා කරන්නේ නැහැ, වෙනත් වල්පල් කතා කරන්නේ. ඒ වගේම අනිත් පැත්තේ කට්ටිය කියනවා මේ තාක්ෂණය හඳුන්වලා දෙන මිනිස්සුන්ට ආර්ථික ඝාතකයෝ කියලා. එහෙම නැත්නම් අපි මේ ඉන්ටර්නෙට් ගැන විශ්වාසයක් නැහැ, අපි තාමත් පොත්පත්වලට පුස්කොළ පොත්වලට ගල්ලුකේට තමයි අපි කැමති කියලා ඒ වගේ අදහස් ප්‍රකාශ කරන. ඉතින් එහෙම කට්ටියක් එක්ක තමයි අද අපි මේ උඩුගම් බලා යන වගේ මේ අදහස් ඉදිරිපත් කරන්නේ. මොකද මේ අලුතෙන් ඉදිරිපත් කරන පනත ගැන, මේ කාරණා ගැනවත් කිසිම දැනුමක් අදහසක් නැහැ. මොකද විශේෂයෙන්ම කරු ඇමතිතුමත් ඉන්න වෙලාවේ මම මේ වෙලාවේ කියන්න කැමති මේ මෙතන තියෙනවා විශේෂයෙන්ම මේ මෙතන 13 වෙනි වගන්තියේ තියෙනවා යටිතල පාසුවම් පුළුල් කිරීම කියන එක. කරු ඇමතිතුමනි මේ වන විට බලපත්‍ර ලබා නොගෙන, ඒ වගේම පළාත් පාලන ආයතන සහ වෙනත් අනෙකුත් ආයතන වලින් කිසිම අවසර පත්‍රයකින් තොරව සමහර සංවේදන සමාගම්, දුරකථන සමාගම් අනීතිකව දුරකථන කුළුණු සවි කරමින් යනවා. ඒ වගේම යම් යම් යටිතල පාසුකම් පුළුල් කරමින් යනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ සියල්ලම මෙන්න මේ වගේ පනතක් යටතට ගෙනල්ලා නියාමනය කිරීම ඉතාමත් වැදගත් කාලෝචිත කාරණාවක් විදිහට මම දකිනවා. මොකද විශේෂයෙන්ම මේ වන විට දුරකථන සමාගම් සමහරවලට මේ ගෝලීය ඒ ආර්ථික දේශපාලන වාණිජ ඒ හැකියාවත් එක්ක එක සමහර මොනෝපොලිස් එහෙම නැත්නම් ඒ ඒකාධිකාරී තත්ත්වයන් ගොඩනගන්න උත්සාහ කරන අපි දැක්ක පසුගිය කාලෙත් ශ්‍රී ලංකාවේ දුරකථන සමාගම් කීපයක් එකට එකතු වෙලා එක සමාගමක් විදියට කටයුතු කරන්න කටයුතු කරනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයන් මම හිතන්නේ මේ සංනිවේදන ක්ෂේත්‍රයට අනතුරුදායකයි. මොකද විශේෂයෙන්ම අපි දකින්නේ මේ සංනිවේදනයේදී නියාමන බලය, නියාමන හැකියාව, විශේෂයෙන්ම දත්තා තොරතුරු පිළිබඳ නියාමනය රාජ්‍ය සතුයි. මොකද මේ සියලුම ඒ සංඛ්‍යාත රාජ්‍ය දේපළ විදියට තමයි අපි සලකන්නේ. නමුත් අද ඒ සමහර ආයතන සමහර සමාගම් තමන්ගේ පෞද්ගලික දීපේ බලපත්‍ර තමන්ගේ පෞද්ගලික බූදලයක් විදියට කල්මනාකරණය කරන බවක් අපිට පේන. ඒක නිසා විශේෂයෙන්ම මෙන්න මේ දුරකථන සමාගම් වල ඒ ඒකාධිකාරය ඒ වගේ ඒකාධිකාරයක් ඇති වුණොත් රට අපි රටේ ඇතුලේ කොපමණ ඒ සංවේදන හැකියාව පුළුල් කරත් ඒ ඔවුන්ට ඕන විදියට ඒ අනීතිකව ඒ අය ඒ පාරිභෝගිකයෙන් ගසා ගෑමට එහෙම නැත්නම් පාරිභෝගිකයන්ට පීඩනයක් ඇති කිරීමට කටයුතු කරාවි. ඒක නිසා මම ඔබතුමාගේ පිළිතුරු කතාවේදී බලාපොරොත්තු වෙන මෙන්න මේ කාරණාවලට විශේෂ අවධානයක් යොමු කරන්න කියලා. ඒ වගේම තමයි මේ මෙතනදී තියෙනවා මේ සුවිශේෂී වෙළඳපොළ බලය වැළැක්වීම, ඒ වගේම තරගකාරී ප්‍රවර්ධනය, ඒ වගේම මෙතන තුන්වෙනි මගන්තියේදී කාරණා කීපයක් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම කියන කාරණාව ගරු අමාත්‍යතුමනි කරගන්න බැරි වෙනවා මෙන්න මේ සමාගම් ටික එකතු වෙලා. දැන් විශේෂයෙන්ම මේ ගෝලීය වශයෙන් තියෙන සමාගම් අපිට අපේ පාලනයෙන් දුරයි. ඒතකොට ඒගොල්ලෝ එකතු වෙලා අපි ඔක්කොම සමාගම් ටික මර්ජ් වෙනවා කියලා එකට එකතු වෙලා වැඩ කරන පටන් ගත්තොත් අපි කොහොමද තරගකාරීත්වයක් ඇති කරන්නේ? ඉතින් ඒකට මොකද්ද මේ පනතෙන් අපි අඳුනවල දෙන්නේ? එහෙම නැත්නම් ඒකට ප්‍රොවිෂන් එකක් තියනවද කියලා විශේෂයෙන් දැනගන්න කැමතියි. ඒ වගේම තමයි ගරු අමාත්‍යතුමනි මේ ඉදිරි කාලය විශේෂයෙන්ම 2025 වසරේ සිට ඉදිරි කාලය මේ තාක්ෂණය සම්බන්ධ ඉතාමත් තීරණාත්මක කාලයක්. විශේෂයෙන් මේ වන විට AI ටෙක්නොලොජි එක එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය ඉතා ප්‍රබල විදියට සමාජගත වෙලා තියෙනවා. මේ කෘත්‍රිම බුද්ධිය තුළින් මම විශේෂයෙන් මේ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් එක් දිනක විවාදයක් බ්‍රාස්වින්දා දින ඉල්ලලා තියෙන මේ ගරු පාර්ලිමේන්තුව මම හිතන්නේ මට දරගන්න ලැබුණා පක්ෂ නායකත්වය සියලුම පක්ෂ නායකින් අනුමත කරලා තියෙනවා කියලා. ඒක ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා පක්ෂ නායකයින් සියලු දෙනාටම පාර්ලිමේන්තුවටත්. මෙන්න මේ කෘත්‍රිම බුද්ධිය හරහා සමාජයට වෙන බලපෑම නියාමනය කරන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ කෘත්‍රිම බුද්ධිය හරහා එහෙම නැත්නම් ඒ තාක්ෂණය හරහා මේ සමාජයට වෙන පීඩනය, එහෙම නැත්නම් ජාතික ආරක්ෂාවට වෙන බලපෑම, ජාතික ආර්ථිකයට වෙන බලපෑම පිළිබඳ විශේෂ අපි අවධානයක් යොමු කරන්න ඕන. මේ වන විටත් සමාජයේ විශාල අවුලක් ඇති වීගෙන එනවා මෙන්න මේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ තාක්ෂණය. එයා ඉතා යහපත් විදිහට රටේ ජාතික ආරක්ෂාව, රටේ ආර්ථිකයේ ප්‍රගමනය වෙනුවෙන්, රටේ දියුණුව වෙනුවෙන්, රටේ අධ්‍යාපනය වෙනුවෙන්, ඒ වගේ රටේ සමාජයේ පරිවර්තනය වෙනුවෙන් ඒ තාක්ෂණය යොදා ගැනීම තමයි කාලුත්තු වෙන්නේ. අන්න ඒකට අවශ්‍ය නීති රීති සකස් කිරීම කඩිනමින් අපි කළ යුතුයි. මොකද සාමාන්‍යයෙන් කරන්නේ ගොඩක් වෙලාවට අස්සයා පැනලා ගියාට පස්සේ තමයි ඉස්තාලේ වන්නේ. මොකද වැඩේ උනාට පස්සේ තමයි අපි නීති රීති ගන්නේ. නමුත් මේ තාක්ෂණය ඉතා වේගෙන් අපි පාර්ලිමේන්තුවේ අනපනත් මේ සම්මත කරනවාට වඩා වේගෙන් ඉතා මේ දැවැන්තව මේ විශාල විදියට තාක්ෂණය වෙනස් වීගෙන යනවා. විශාල දැවැන්ත තාක්ෂණික විප්ලවයක් ලෝකෙ පුරා සිද්ධ වෙනවා. මෙන්න මේ තාක්ෂණික විප්ලවය තුළදී අපි රටක් විදියට කොහොමද මුහුණ දෙන්නේ? මෙන්න මේ තාක්ෂණ විප්ලවය තුළ අපි රටේ මෙහෙයුම් කටයුතු වලට, රටේ දේශපාලන කටයුතු වලට, රටේ කළමනාකරණ කටයුතු වලට මේ තාක්ෂණය ප්‍රශ්නයක් නොවන විදිහට පාවිච්චි කරන්න කොහොමද කියන එකට සම්බන්ධයෙන් අපි නීති රීති සකස් කළ යුතුයි. මොකද මේ වන විට මේ විදුලි සංදේශ කාර්යය මේ ක්‍රියාවලිය ඉතා දැවැන්තව ලෝකේ පුරා ක්‍රියාත්මක වෙනවා. මොකද විශේෂයෙන්ම අද රටවල් අතර සංනිවේදනය ඉතාමත්ම වැදගත් තත්වයකට පත්වලා තියෙන. ඒ වගේම තමයි රටවල් අතර තියෙන තොරතුරු හොමාරු කර ගැනීම, ඒ වගේම රටවල් අතර තියෙන වාණිජ මෙහෙයුම් කටයුතු වලට, ඒ වගේ රටවල් අතර තියෙන රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම් වලට මේ කාරණා වැදගත්. මොකද මේ ගෝලීය දේශපාලන ව්‍යාපෘතිය තුළ, බල ව්‍යාපෘතිය තුළ අද අපි රටක් විදිහට විශාල පීඩනයකට පත්වලා තියෙන විශේෂයෙන්ම එක පැත්තකින් ඉන්දු පැසිෆික් ව්‍යාපෘති යටතේ බටහිර මූලික කරගත් ඒ රටවල් ඒ වගේම විශේෂයෙන්ම ඉන්දියාව ප්‍රධාන රටවල් ටික ඒ වගේම බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘති යටතේ චීනය ප්‍රධාන ඒ රටවල් ටික අතර තියෙන ඒ බල අරගලය ඒ වගේම විවිධ සංවිධාන හරහා වෙන බලපෑම ඒ වගේ මෙන්න මේ ගෝලීය බලපෑම තුළදී අපි අපේ සන්නිවේදනය කටයුතු කොහොමද කරන්න කියන එක ගැන ඉතා වැදගත් අපි මේ අවධානය යොමු කරන්න ඕනේ. මොකද පසුගිය කාලය පුරාවටම සමහර වෙලාවට අපේ සන්නිවේදන තත්වය වර්ධනය කරන එමන සංවේදනය පුළුල් කරන්න හදනකොට අපිට මෙන්න මේ වගේ ඍජුව සහ වක්‍රව ඒ ගෝලීය බලය තුළින් පීඩනයක් ඇති වෙනවා. මොකද ඒකට හොඳම උදාහරණය තමයි නෙළුම් පොකුණ නෙළුම් කුළුණ ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය ඉතාමත් සියුම් ඉතාමත් උපක්‍රමශීලීව කඩාකප්පල් කිරීම තුළින් අපිට පේනවා ගෝලීය පීඩනය එහෙම නැත්නම් ගෝලීය ඒ අර්බුදය තුළදී අපේ රටේ යම් යම් සංවර්ධන ව්‍යාපෘති වලට මේ විශේෂ මේ සන්නිවේදන කටයුතු වගේ සංවර්ධන ව්‍යාපෘති වලට එල්ල වෙන බලපෑම ඒ වගේම පෞද්ගලික අංශය මේ රටට පැමිණීමේදීත් ආයෝජන වලදී අපි රාජ්‍ය විදියට ඉතා ප්‍රබල තැනක ඉඳගෙන මේ නියාමන කටයුතු කරන්න නියාමනය කළ යුතුයි. එසේ නියාමනය නොකළොත් අපිට අනිවාර්යයෙන්ම ඒක අපේ ග්‍රහණය මිදුනොත් එය ඉතාමත් අනාරක්ෂිත තැනකට එහෙම නැත්නම් රටේ ඉදිරි අනාගතයට ඉතාමත් අභියෝගයක් වෙන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන් මම රජයට ස්තුතිවන්ත වෙනවා අවුරුදු 28ක් ගිහිල්ලා හරි මේ පනත සංශෝධනය කළා අපේ කලාපයේ දැවැන්තම විදුලි සංදේශනය පිළිබඳ කලාපයේ දැවැන්තම ප්‍රබලම රටබවට පත් වීමේ හැකියාව පිළිබඳ ඒ කරන උත්සාහයට ඒ වගේම නැවතවත මේ සංශෝධන සහිතව ගෙන්නන පනතට මාගේ සහාය දෙන බව මම ප්‍රකාශ කරන බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීලකට ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ලක්ෂ්මන් කිරියල් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ඇත්ත වශයෙන්ම මේ අද සාකච්ඡා කරන පරතට අපේ විරුද්ධත්වයක් නැහැ. විදුලි සංදේශ පන්ත අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. හැබැයි ඊට වඩා වැදගත් තත්ත්වයක් රටේ උද්ගත වෙලා තියෙනවා, අධිකරණයේ ස්වාධීනත්වය ගැන. ඉතින් අපි ඊයේ කණ්ඩායම් රැසීමේදී අපි තීරණය කෙරුවා මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්න ඕනේ කියලා. මොකද දැන් ගරු සභානායකතුමා බටන් අදුදේ වෙච්ච වැඩේ. ගරු කතානායකතුමා විජේදාස රාජපක්ෂ මැතිතුමා එපු ලිපියක් කියෙව්වා. අග්‍රවීංශකාරතුමා එපු ලිපියක් කියෙව්වා. එතකොට මං ඇහුවා විජේදාස රාජපක්ෂ ඇමතිතුමාගෙන් ඔබතුමා වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවද කියලා. මොකද ඒ ලියුම් දෙක ඉදිරිපත් කරන්න තිබ්බේ වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ පස්සේ. දැන් කතානායකතුමාට එවන හැම ලිපියක්ම මෙතුමා මෙතෙන්ට ඇවිල්ලා කියවන්නේ නැහැනේ. විජේදාස රාජපක්ෂ මැතිතුමා කිව්වා මම වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා, ඒක ඕඩර් පේපර් එකේ දාලා තියෙනවා. හැබැයි එතුමා ඉදිරිපත් කරුවාද? ඒක ඉදිරිපත් කරුවේ නැහැ. එතුමා කතාව පවත්තර කිව්වා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ලේකම් මුල් ඒ දෙන්නට චෝදනා ඉදිරිපත් කරලා අන්තිමට මොකද්ද කිව්වේ? මේ දෙන්න පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ගේන්න අවශ්‍ය නැහැ කිව්වා.
වරප්‍රසාද ප්‍රශ්නය ගෙනවා, නමුත් ගෙනේම අවශ්‍ය වුණොත් කියන්නම් කිව්වා.
හරි, දැන් එතුමා කතාවක් කෙරුවා, දෝෂාරෝපණය කෙරුවා අධිකරණ විනිශ්චයකාරවරු දෙන්නෙකුට. අවසාන වශයෙන් මොකද කිව්වේ? ඒ දෙදෙනාව ගේන්න අවශ්‍ය නැහැ කියලා. මේ කොලේ වහලා කරන්න වැඩනේ වරප්‍රසාද ප්‍රශ්නයක් කියලා විනිශ්චයකාරවරු දෙන්නෙකුට චෝදනා කෙරුවා. හරි, එතුමා වරප්‍රසාද ප්‍රශ්නයක් කිව්වට නැත්නම් එහෙම චෝදනා කරන්න පුළුවන්ද? නැහැ, මහන්නේ මේකයි. එතුමා වරප්‍රසාද
මයික් එක තියන කතා කරන්න.
නැහැ, මේ න්‍යායපත්‍රය යනුවයි මම යන්නේ. න්‍යායපත්‍රයේ තියෙන්නේ වරප්‍රසාද ප්‍රශ්නයක් එතුමාගේ. එතුමා වරප්‍රසාදද නොකරද කියන එක එතුමාගේ වැඩක්.
උඹා වරප්‍රසාද ප්‍රශ්නයක් කියලා ගරු බෝලසරේ ගරු මන්ත්‍රීතුමනි හොඳින් අහගෙන ඉන්න. එතුමා වරප්‍රසාද ප්‍රශ්නයක් කියලා කිව්වා. නමුත් එතුමා වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කෙරුවට අන්තිමට ඔහු විනිශ්චයකරු දෙන්නට චෝදනා එල්ල කළා. ඔහු කිව්වා මේ විනිශ්චයකරු දෙන්න වරප්‍රසාද කමිටුවට ගේන්න ඕනේ නැහැ කියලා. ඒක තමයි මෙව අධිකරණයට වියන් ආර්ථයෙන් එල්ලවන චෝදනා. දැන් බලන්න මං අධිකරණයට ඇත්ත වශයෙන්ම ස්තුතිවන්ත වෙනවා. දැන්
මිනිතු
ඊයේ
එකක කාලයක් තියෙනවා.
I will take time. ඊයේ අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉදිරියට අඩුවක් තිබ්බා. මේ කාලේ දීර්ඝ කරගන්න ජනාධිපතිතුමාගේ කාලය අවුරුදු කිහිපයක් දීර්ඝ කරගන්න මූලික අයිතිවාසිකම් පැත්තමක් ඉදිරිපත් කළ තිබ්බා. මේ පැත්තම ඉදිරිපත් කරන්න කලින් ආණ්ඩු පක්ෂයේ ප්‍රබල අය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අය මොකද්ද කිව්වේ? ජනාධිපතිතුමාට තව අවුරුද්දක් තියෙනවා. ඒ අවුරුද්ද අපි ලබා දෙන්න ඕන කියලා ආණ්ඩු පක්ෂයේ අය මේක නිරන්තරයෙන්ම කිව්වා. ආණ්ඩුව උත්සාහයක් ගත්තා තව අවුරුද්දක් ගන්න. නමුත් අපි ශේෂාධිකරණයට ඉස්සරව ආචාර කරනවා. ඒ උත්සාහය විහර්ථ කෙරුවා කියන්නේ ඒ නීති මහත්මයාට දොස් කිව්වා. අධිකරණයේ වටිනා කාලය නාස්ති කරන්න එපයි කියලා ඒ විනිශ්චයකාර තුමන්ලා ඒ පෙස්සකරු දොස් කිව්වා. ලක්ෂයක් ගෙවන්න කිව්වා අඩු වාස්තු වශයෙන් ලක්ෂයක්. ඉතින් මම අහන්න කැමතියි ගරු සභානායකතුමාගෙන්, දැන් හැමතැනම ආරංචියක් යනවා, අලුත් පරතක් ගෙනහැල්ලා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කෙරුවයි කියලත් යනවා. අවුරුදු හය කරන්න පරතක් ගේන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වුණාද ගරු සභානායකතුමා?
නැහැ, කාලේ අවසන් වෙනවා. ඔව් ගරු ඇමතුමා,
එහෙම සාකච්ඡාවක් වෙලා නැහැ.
අහා, හය කරන්න සාකච්ඡාවක් නැහැ. ව්‍යවස්ථාවේ තියෙන යම් වගත්‍යයක් අනුව පහම තියන්න ඕනේ කියන එක තමයි මතේ වුනේ.
ඔබතුමායි කාලේ අවසන් වෙනවා.
එහෙමනම් හොඳයි. මොකද සමහර ආණ්ඩු පක්ෂයේ අය
කාලේ අවසන්.
I will take time. Don't worry. I'm the chief whip. මට උන්තර බෙදා ගන්න පුළුවන්.
නැහැ, එහෙම නොත් මම තුමාලගෙන් අඩු කරන්න වෙනවා.
නැහැ, කමන්නේ.
මොකද ඔබතුමාගේ කතාවක් නැහැ.
කමන්නේ. මේ කිරලා කරන්න එපා, මම කතා කරනවා.
ඔබතුමාගේ කාලේ කොපමණ වුණත්
පොඩ්ඩක් අහගෙන ඉන්න.
නැහැ, ඔබතුමාගේ කාලේ අවසන්.
කොහේ වෙලාවද? ඔබතුමෝක දන්නේ නැද්ද?
නැහැ ගරු, මම තුමාලගෙන් තමයි අඩු කරන්න වෙන්නේ. එහෙනම් ඔබතුමාගේ කාලේ තව කොච්චර ඕනද ඔබතුමාට? ඔබතුමාගේ කාලේ කොපමණ ඕනද
කියලා මම මගේ කියන්නම්.
නැහැ, අවසන්. ස්තුතියි ගරු මන්තුමා.
මගේ කියන්නම්.
මිලකට ගරු ඉම්රාන් මහරු මහත්මයා, ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා කතා කරන්න. ඔබතුමාගෙන් මම ඇහුවා කාලය කොපමණ ඔබතුමාගේ කාලය මම ඇහුවා කොපමණද කියලා. ඔබතුමාගේ පිළිතුරු දෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබතුමාට කාලය දුන්නා. ආරයිට්. ඔබතුමා කතාන්න මිනිත්තු දෙක.
එතකොට
දිනට නියමිත කාලයේ ඉදිරියට ගෙන යන්න ලබා දෙනවා.
තමන්ගේ පරද කල්දාන්න අතර දැනුම පේනවල තමන්ගේ පරද. එතකොට මේ ආණ්ඩුව පළාත් පාලන
ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලසුනට පැමිණේ.
ආණ්ඩුවේ පැටිකිරිය දිහා බැලුවම ඡන්ද තීරකක විශ්වාසයක් නැහැ. මොකද පළාත් පාලන ඡන්ද කල් දැම්මා. ශේෂාධිකරණය කිව්වා ඡන්ද තියන්න කියලා. ආණ්ඩුව තමයි කිව්වේ සල්ලි නැහැ කියලා. පළාත් සභා ඡන්ද තියන්න අපි කිව්වා අපි 3-2 පාර්ලිමේන්තුව දෙන්නම් කියලා. මේක වෙනස් කරලා තියෙන කියලා ඒක දුන්නේ නැහැ. දැන් ජනාධිපතිවරණය කල් දාන්න හැදුවා ශේෂාධිකරණයට ගිහිල්ලා. ඒක හරි ගියෙත් නැහැ. ඉතින් අපි කියන්නේ මේ වගේ ගේම් ගහන්න නැතුව ඡන්ද තියන්න ලැජ්ජ නැද්ද? මේ බලෙන් ඉන්න රට බංගුරුවත් කළා, රට විනාශ කළා, හැම ශේෂයක්ම ඌඩැල්ල වගේ තාම එල්ලිලා ඉදුවා, ලැජ්ජ නැද්ද?
ඡන්දයක්
තියන්න ජනවර මිනිස්සුන්ට ඡන්ද පාවිච්චි කරන්න අවස්ථාවක් දෙන්න කියලා මගේ ඉල්ලීමක් කරනවා.
බොවින් සති ගරු ඉම්රාන් මාරුප් මැතිතුමා මිනිත්තු 5යි.
நன்றி பிரதி சபாநாயகர் அவர்களே. கொச்சர வினாடியா தின
மினித்து பாயை கருவந்த
நேரத்தையும் கருத்தில் கொண்டு குறிப்பாக இன்று இந்த பார்லமன்றத்திலே விவாதிக்கப்படுகின்ற பல விடயங்கள் முக்கியம் வாய்ந்த விடயங்களாக இருந்தாலும் இன்று இந்த நாடு இருக்கின்ற நிலைப்பாட்டிலே எவ்வாறான சட்டங்கள் அல்லது எவ்வாறான விடயங்களை நாங்கள் முன்னிலைப்படுத்த வேண்டும் என்பதை நாங்கள் புரிந்து கொள்ள வேண்டிய ஒரு சூழலில் இருந்து கொண்டிருக்கின்றோம். குறிப்பாக ஆளும் தரப்பில் இருக்கின்ற பாராளுமன்ற உறுப்பினர்கள் பல வருடங்களாக கிடப்பில் இருந்த சட்டங்களை நாங்கள் இப்பொழுது கொண்டு வருகின்ற பொழுது ஏன் எதிர்க்கட்சி இவற்றை எதிர்க்கின்றார்கள் என்ற கேள்விகள் கேட்கின்றார்கள். இவ்வாறு கொண்டு வரப்படுகின்ற இந்த சட்டத்தின் மூலமாக அல்லது இவ்வாறு கொண்டு வரப்படுகின்ற இந்த பிரேரணையின் மூலமாக நாட்டில் இப்பொழுது ஏற்பட்டிருக்கின்ற இந்த சூழலில் இருந்து மீண்டும் நீண்டி அதாவது அதிலிருந்து விடுபட்டு மக்கள் மீண்டும் ஒரு சுகுமமாக வாழுகின்ற ஒரு நிலைப்பாட்டுக்கு செல்லக்கூடிய சட்ட மூலங்களையா இப்பொழுது நாங்கள் கொண்டு வருகின்றோம் என்பதை நாங்கள் சிந்திக்க வேண்டும். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இன்று இந்த நாட்டிலே நாங்கள் பார்க்கின்ற பொழுது எல்லா திசைகளிலுமே மீண்டும் இந்த ஆர்ப்பாட்டங்கள் போராட்டங்கள் ஆரம்பித்திருக்கின்றன. குறிப்பாக எல்லா துறையும் சேர்ந்த அரச ஊழியர்கள் இன்று வீதிகளிலே இறங்கியிருக்கின்றார்கள். இன்று ஆசிரியர்கள், அதிபர்கள், கிராம சேவையாளர்கள், சிறுவர் பாடசாலையினுடைய ஆசிரியர்கள், கல்வி சுகாதார அமைப்பைச் சேர்ந்தவர்கள், வைத்தியர்கள், இவ்வாறு பல அரச அதிகாரிகள் இன்று வீதிகளிலே இறங்கி அவர்களுடைய இந்த சம்பளம் சம்பந்தமான விடயங்களும் வாழ முடியாத ஒரு சூழலிலே இருக்கின்ற நிலைப்பாட்டையும் இன்று அவர்கள் போராட்டத்தின் மூலம் அவர்கள் வெளிப்படுத்திக் கொண்டிருக்கின்றார்கள். இந்த நேரத்திலே நாங்கள் எதை முன்னிலைப்படுத்த வேண்டும் என்பதை நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். குறிப்பாக ஜனாதிபதி அவர்கள் சில வாரங்களுக்கு முன்னர் நாட்டு மக்களுக்காக உரையாற்றுகின்ற பொழுது இந்த நாட்டை நாங்கள் பங்குரோத்து நிலையிலிருந்து காப்பாற்றி விட்டோம் என்ற விடயங்கள் சொல்லப்பட்டன. அதற்கு அடுத்த நாள் பாராளுமன்றத்திலும் அவ்வாறான ஒரு பேச்சைத்தான் மீண்டும் பேசுகின்ற ஒரு விடயத்தை நாங்கள் அவதானித்தோம். ஆகையால் நாடு பங்குரோத்து நிலைப்பாட்டிலே இருந்து விடுபட்டிருக்கின்றது என்றால் இன்று எல்லோரும் எதிர்த்தரப்பிலே இருக்கின்றவர்கள் மாத்திரமல்ல, சில அரசாங்கத்தில் இருக்கின்றவர்களும் இன்று விருப்பப்படுகின்றார்கள் தேர்தலை ஏன் நடாத்தாமல் பிற்போடுவதற்கான காரணம் என்ன என்பதை நாங்கள் கேட்க விரும்புகின்றோம். இன்று நாடு மீண்டும் ஒரு பழைய நிலைமையை திரும்பிவிட்டால் அல்லது நாட்டு மக்களுக்கு எல்லாம் கிடைக்குது என்றால், நாட்டு மக்கள் சந்தோஷமாக வாழுகின்றார்கள் என்றால், ஏன் தேர்தலை பிற்போட வேண்டும் என்பதுதான் எங்களுடைய ஒரு கேள்வியாக காணப்படுகின்றது. நேரத்தையும் கருத்தில் கொள்ள வேண்டும். ஆகையால் தயவு செய்து இந்த நாட்டிலே ஏற்பட்டிருக்கின்ற இந்த அரசியல் குழப்பம், இந்த பாராளுமன்றத்தில் ஏற்பட்டிருக்கின்ற குழப்பம், ஏனைய இந்த அரசியல் சம்பந்தமான குழப்பத்தை தெளிவுபடுத்த வேண்டும் என்றால் நாங்கள் ஒரு தேர்தலை முகம் கொடுக்க வேண்டிய ஒரு சூழலிலே இருந்து கொண்டிருக்கின்றோம். ஆகையால் தேர்தல் சரியான தேதியிலே நடத்த வேண்டும் என்பதுதான் எங்களுடைய ஒரு வேண்டுகோளாக காணப்படுகின்றது. அது மாத்திரமல்ல, இன்று இந்த சிறுவர் பாடசாலையினுடைய ஆசிரியர்கள் எங்களுடைய பிரதேசங்களிலே அவர்கள் பல கோரிக்கைகளை முன்வைத்து இன்று ஆர்ப்பாட்டம் செய்கின்றார்கள். உண்மையிலே அந்த ஆர்ப்பாட்டத்திலே ஒரு நியாயம் இருக்கின்றது. கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இன்று அந்த ஆசிரியர்கள் 4,000 ரூபாய் கொடுப்பனவை பெறுகின்ற ஆசிரியர்களாக இருந்து கொண்டிருக்கின்றார்கள். இவர்கள் அந்த மாணவர்களுக்கு அடி அதாவது ஆரம்ப துடக்குகின்ற அந்த கல்வி செயற்பாடுகளை மிகவும் சரியாக செய்வதன் மூலமாகத்தான் இன்று பாடசாலைக்கு செல்லுகின்ற மாணவர்கள் ஒரு கல்வியிலே ஒரு மாற்றத்தை ஏற்படுத்தி இருக்கின்றார்கள். ஆகையால் அவ்வாறு பயிற்சி அளிக்கின்ற, படிப்பிக்கின்ற, கற்றுக் கொடுக்கின்ற ஆசிரியர்களுக்கு 4,000 ரூபாய் சம்பளம் வழங்கப்படுகின்றது. இது இப்பொழுது இருக்கின்ற சூழலிலே போதுமானதா என்பதை நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். ஆகையால் அவர்களுடைய அந்த நியாயமான கோரிக்கை இன்னும் 4,000 ரூபாய் அதிகரிக்க வேண்டும் என்பதை அவர்கள் இன்று அவர்கள் எதிர்பார்க்கின்றார்கள். ஆகையால் அந்த விடயத்திலே கவனம் செலுத்தி அவர்களுக்கான அந்த சம்பள உயர்வை வழங்குகின்ற ஒரு நிலைப்பாட்டையும் உண்டுபடுத்துவதற்கு அரசாங்கம் முன்வர வேண்டும் என்பதை கேட்டுக் கொள்வதோடு, இன்று எங்களுடைய திருகோணமலையிலே காணப்படுகின்ற மெக்கேசர் மைதானம் ஒரு தேசிய மைதானமாக இருந்த போதிலும், அதற்கு நான் நினைக்கின்றேன் 2020 சில ஆண்டுகளுக்கு முன்னர் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றன. அந்த ஒதுக்கீடு இடைநிறுத்தப்பட்டது. அந்த இடைநிறுத்தப்பட்டதுக்கு பின்னர் அந்த மைதானத்தினுடைய எல்லா செயற்பாடுகளும் முடக்கப்பட்டிருக்கின்றன. ஆகையால் அந்த மைதானம் ஒரு தேசிய மைதானமாக உருவாக்குவதற்கான நடவடிக்கைகளை அரசாங்கம் முன்னெடுக்க வேண்டும். ஏனென்றால் அந்த மைதானத்தினுடைய வேலைகள் ஆரம்பித்து செல்லுகின்ற பொழுது அந்த இடத்திலே உடல்கள் கண்டுபிடிக்கப்பட்டதன் காரணமாக அது நிறுத்தப்பட்டிருக்கின்றது. ஆனால் இன்று அதற்கான தீர்வுகள் வந்திருக்கின்றன. ஆகையால் அது சம்பந்தமான சகல ஆதாரங்கள், அந்த கடிதங்கள் என்னிடம் காணப்படுகின்றது. அதையும் இந்த இடத்திலே ஹேண்ட்ஸ்அட் படுத்துமாறு நான் இந்த இடத்திலே கேட்டுக் கொள்கின்றேன். நேரத்தை கருத்தில் கொண்டு
பூமி சத்யபதி மாட்டே கரு வேலுகுமார் மெத்தாம் வினித்து பகக்காலத்தின்
சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைய தொலைத்தொடர்பு தொடர்பான இந்த திருத்த சட்டம் மூலமாக இருந்த போதிலும் எங்களுடைய பெருந்தோட்ட சமூகம் தொடர்பாக இந்த சபையிலே இன்று காலை அமைச்சர் அவர்கள் முன்வைத்த சில கருத்துகள் தொடர்பாக நாங்கள் எடுத்து கூற வேண்டி காணப்படுகின்றது. நாங்கள் கண்டோம், இன்று காலை அமைச்சரவையிலே இருக்கக்கூடிய பெருந்தோட்டத்தை மக்களை பிரதிநிதித்துவப்படுத்துகின்ற அமைச்சர் குறிப்பிட்ட சில விடயங்களை நாங்கள் பார்த்தோம். பெருந்தோட்ட மக்களின் நிலைமை தொடர்பாக அவர் வாடி வதங்கி உருகி பேசியதை நாங்கள் வந்து காணக்கூடியதாக இருந்தது. ஆனால் அவர் கூறிய விடயங்கள், யோசிக்க வேண்டிய விடயங்களை அல்லது சமூகம் திரும்ப பார்க்க வேண்டிய விடயங்களை அவர் சொன்னதை நான் மீட்டு சொல்ல வேண்டி காணப்படுகின்றது. குறிப்பாக நாங்கள் எடுப்போமாக இருந்தால் 2 விடயங்களை அவருடைய உரையிலே காணக்கூடியதாக இருந்தது. ஒன்று, மலையக சமூகமானது இன்றும் இந்த நாட்டிலே ஏனைய சமூகங்களின் அங்கீகாரத்தை பெறவில்லை. மலையக பெருந்தோட்டத்திலே உள்ளவர் ஒன்று தோட்ட வேலையிலே இருக்க வேண்டும் அல்லது வீட்டு வேலையிலே இருக்கின்ற நிலைமைதான் இருக்கின்றது என்ற கருத்தை இந்த இடத்திலே அல்லது சமூக நிலைமையை அவர் ஒப்புக்கொண்டார். நான் அவரிடம் கேட்க விரும்புகின்றேன், இந்த நிலைமையிலே பெருந்தோட்ட சமூகம் இருப்பதற்கான காரணம் யார் என்பதை பெருந்தோட்ட சமூக மக்கள், இன்றைய இளைஞர் யுவதிகள் யோசிக்க வேண்டும் என்பதை நான் கேட்டுக்கொள்கின்றேன். இந்த நாட்டிலே பெருந்தோட்ட சமூகத்தை பிரதிநிதித்துவப்படுத்தி தொழிற்சங்க தலைவர்களாக கடந்த 60 ஆண்டுகளுக்கு மேல் யார் இருந்தார்கள் என்பதை நான் கேட்க வேண்டியிருக்கின்றது. கடந்த 30 ஆண்டுகளுக்கு மேலாக இந்த பாராளுமன்றத்தை பிரதிநிதித்துவப்படுத்தி பச்சை அரசாங்கமோ நீல அரசாங்கமோ இருந்தால் அமைச்சராக வந்து இங்கே அமர்ந்து கொண்டு இருந்தது யார் என்பதை கேட்க விரும்புகின்றேன். அவர்கள்தான் இந்த சமூகத்தின் இன்றைய இந்த நிலைமைக்கு காரணம் என்பதை மீண்டும் அவருக்கு தெரியப்படுத்த விரும்புகின்றோம். அது மட்டுமல்லாது சலுகை அரசியல் பற்றி குறிப்பிட்டார். அவை சலுகை அரசியல் தொடர்பாக அவர்களிடம் நாங்கள் பாடம் கற்றுக்கொள்ள வேண்டும். எங்களுக்கு தெரியும், இன்று 540,000 இருந்த தோட்ட தொழிலாளர்கள் 150,000 குறைந்து விட்டார்கள் என ஆதங்கப்படுகின்றார். அவ்வாறு நடந்த நிலைமையை உருவாக்கியவர்கள் யார் என்பதை திரும்பவும் மீட்டு பார்க்க வேண்டும். கடந்த 60 ஆண்டுகளாக தொழிற்சங்க தலைவர்கள் என இருந்து கொண்டு 92ஆம் ஆண்டிலே இந்த தோட்டங்களானது இன்று இந்த வாடி வதக்குகின்ற அராஜக கம்பெனிகளுக்கு கொடுக்கின்ற போது அரசாங்கத்திலே பிரதிநிதியாக இருந்தது யார்? அந்த ஒப்பந்தங்களுக்கு கையொப்பமிட்டது யார்? அதன் பிறகு கூட்டு ஒப்பந்தத்தில் தான் சம்பளத்தை தீர்மானிப்போம் என இரண்டு தசாப்தங்களுக்கு மேல் நாங்கள் தான் அதற்கான ஏகபோக உரிமையாளர்கள் என இந்த ஒப்பந்தத்திலே யார் கையொப்பம் போட்டார்களோ அவர்களிடம் போய் கேளுங்கள். இன்று இந்த மக்களின் நிலைமைக்கு காரணம் என்ன என்பதை அவர்களிடம் போய் கேளுங்கள் என்பதை நான் இந்த சபையிலே கூறி வைக்க விரும்புகின்றேன். இந்த நாடு ஒரு குடும்பத்தால் வங்குரோத்தாக்கப்பட்டது. அதே போல பெருந்தோட்ட சமூகமானது, இந்த பெருந்தோட்ட சமூகமானது அதே போல ஒரு குடும்பத்தால் வங்குரோத்து நிலைக்கு ஆக்கப்பட்டு இந்த வாடி வதங்கி இருக்கக்கூடிய நிலைமையை வந்து எட்டியிருக்கின்றது. இங்கே வந்து குறிப்பிடுகின்றார், கோவிட் ஆரம்பிக்கின்ற போது மலையகத்தின் வறுமை நிலை 23%. கோவிட் ஆரம்பிக்கும் போது அல்ல, நல்லாட்சியை நாங்கள் உங்களுக்கு பாரம் கொடுக்கின்ற போது 23%. இன்று வறுமை 60%. அவை அந்த வறுமைக்கு பொறுப்பு கூற வேண்டியவர் எதிர்கட்சி நீட்டி இன்று 23-60 ஆகிவிட்டது என்று முதலை கண்ணீர் வடிக்கின்ற அந்த வேடிக்கையான நிலைமையை இந்த சபையிலே காணக்கூடியதாக இருந்தது. எங்களுக்கு தெரியும், மே 1 மேடை போட்டு பட்ட பகலிலே ஜனாதிபதி கேபினட் அமைச்சர்கள் ஒன்றாக சேர்ந்து பட்டாசு கொளுத்தி பாட்சோறு சமைத்து 1200 நாங்கள் தந்துவிட்டோம் என மக்களை அப்பட்டமாக மாற்றினார்கள். என்ன நடந்தது அதனுடைய முடிவிலே? இன்று அந்த வர்த்தமானியானது, அந்த வர்த்தமானி வெளியிட்டிருக்கின்ற முறை தவறானது என நீதிமன்றம் தடை உத்தரவை பிறப்பித்திருக்கின்றது. அவே தொட்டிலையும் மாட்டி குழந்தையையும் கிள்ளுகின்ற அந்த வேலையை இந்த அரசாங்கத்தோடு சேர்ந்து கம்பெனிகளோடு சேர்ந்து இந்த அமைச்சர்கள் செய்து கொண்டிருக்கின்ற நிலைமை, அந்த நாடகம் இன்று வெளியே வந்திருக்கின்றது. 1700 வர்த்தமானி பிழை என்பதை தமிழ் முற்போக்கு கூட்டணியினது தலைவர் மனோகணேசன் அவர்கள் கண்டிக்கின்ற போது அரசாங்கம் கம்பெனி ஏமாற்றுகின்றது என சொல்லுகின்ற போது இந்த கம்பெனிக்கும் அரசாங்கத்திற்கும் ஆதரவு காட்டுகின்ற நாடகம் ஆடுகின்றவர்கள் அவருக்கு எதிராக தங்களது கைகூலிகளை வைத்து போராட்டம் செய்கின்ற வேடிக்கையான நிலைமை என்று காணக்கூடியதாக இருக்கின்றது. வேடிக்கையான நிலைமையை காணக்கூடியதாக இருக்கின்றது. இன்று நாங்கள் காணுகின்றோம், இன்று மக்கள் தங்களினுடைய 1000 சம்பளத்தை உயர்த்தி கொள்ள முடியாமல் வாடி வதங்கி பட்டினியிலே மக்கள் இருக்கின்ற போது இந்த அரசாங்கத்திலே இருந்து மத்திய மாகாண ஆளுநரிடம் இருந்து அவரினுடைய பிரதிநிதிகளாக அவருடைய இணைப்பாளர்களாக ராஜமணி பிரசாத், வேலு யோகராஜன், கோவிந்தன், அதே போல ரவி குழந்தைவேல், இவ்வோ சச்சிதானந்தன் என உங்களது கட்சியை சேர்ந்த பிரதிநிதிகள் மத்திய மாகாண ஆளுநரிடம் இருந்து அவரினுடைய இணைப்பாளராக பதவியெடுத்து உள்ளூராட்சி மன்ற வாகனங்களை, அங்கே இருக்கக்கூடிய எரிபொருள்களை, சன்மானங்களை வாங்கிக் கொண்டிருப்பதுதான் சலுகை அரசியல் என்பதை நீங்கள் புரிந்து கொள்ள வேண்டும். அது மட்டுமில்லாமல் 4ஆம் திகதி தடை உத்தரவு பிறப்பிக்கப்படுகின்றது. 5ஆம் திகதி CLF-இலே இருக்கக்கூடிய பங்களாவிலே தோட்டங்களினது முகாமையாளர்களை அழைத்து அவர்களுக்கு உபசாரம் நடத்தப்பட்டு இருக்கின்ற அந்த காட்டிக் கொடுப்பை செய்திருக்கக்கூடியவர்கள் யார் என்பது இன்று அம்பலமாகி இருப்பதனால் இந்த சபையிலே வந்து முதலை கண்ணீர் வடித்து மக்களுக்கு தாங்கள் ஏதோ வந்து மக்கள் கஷ்டத்திலே பங்காளிகளாவது போல நாடகமாடி அந்த மக்களை திசை திருப்ப இனியும் முடியாது என்பதை கூறிக்கொள்வதோடு இந்த காட்டிக் கொடுப்புகளுக்கெல்லாம் எங்களினுடைய ஒரு அரசாங்கத்திலே நாங்கள் முற்றுப்புள்ளி வைப்போம் என்பதை கூறி முடிக்கின்றேன். நன்றி.
பவிஷ்யதி கரு அன்றித்துமா கரு கனகே சபாநாயகத்துமா
அதுவே விவாதே பயத்வின்னே எக்க விஷயாக் சம்பந்தி ஏதமாய் ஸ்ரீலங்கா உத்ரு சந்தேச சான்சோதன பணத் கெட்டும் பத தேவனவர கேவி நமுன் மே அவசான பாகே மம சவந்தீகன ஹிட்டியா கதா கீபேகட ஒபத்துமா பட அககே நீன மங்க கேன எக யன்னே பா ஹமின் 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 ஒபத்துமா தன்னே மே ரட இதிஹாசே பட வாடி வென் மங்க கேன எக அககே நீன එනිසා මම කල්පනා කළා විනාඩි 2-3 මේගොල්ලන්ට මේක උගන්වලා දෙන්න. මේ රටේ වතු ආරම්භුනේ කොයි අවුරුද්දේද? ඔබතුමා කියන්න. පළවෙනි තේ ගහ හිටවලා මේ රටේ තේ කර්මාන්තශාලාව පටන් ගත්තේ කොහෙද? කවුද? 1815 කොහෙද? උඩරට ගිවිසුම සංකලේ 15. කේල්මල දන්න.
වේලකුමාරයන්.
මගෙන් අහගන්න.
මානුවර දිස්ත්‍රික්කයේ තියෙන.
පටන් ගත්තේ.
මානුවර දිස්ත්‍රික්කයේ තියෙන.
හරිද? උඩරට ගිවිසුම අසංකල එතකන් කොහෙද මෙහෙට එන්නේ දන්න එකක් කියන්න පොඩි වාඩි වෙන්න දැන් වාඩි වෙලා අහගෙන ඉන්න I am on my feet you better listen to me don't mislead the people and this august house ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ඉංග්‍රීසින් මේ රට අල්ලගත්තයන් පස්සේ 1815 තමයි මුළු රටම ඉංග්‍රීසින්ගේ යටතට කරුණා කළ වාඩි වෙලා අහගෙන ඉන්න සිංහල දන්නේ නැත්නම් ට්‍රාන්ස්ලේෂන් එක දාගන්න මිනිස්සු රවට්ටන්න නැතුව මෙතන ගරු
පොඩ 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 ඉන්නක මම කතා කරන්න
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒකනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි සුදු ඉංග්‍රීසින් මේ රට අත්පත් කරගත්තන් පස්සේ දිවුසුමෙන් පස්සේ තමයි මේ රට තේගෙනාවේ මුඩු ඉඩම් පනත ගෙනාව මුඩු ඉඩම් පනත ගෙනල්ලා මොකද්ද කළේ ආණ්ඩු ඉඩම්ද මේ ගත්තේ තේවතු වලට මේ රටේ පාරම්පරික උඩරට සිංහල ජනතාවගේ ඉඩම් තමයි රජයට පාරගත්තේ මුඩු ඉඩම් කියලා ඒ ඉඩම් ටික තමයි අරගෙන බ්‍රිතාන්‍යයන්ගේ කොම්පැනි වලට දුන්නේ තේවතු හදන්න ඒ තේවතු වල වැඩ කරන්න තමයි මෙහෙ කම්කරු මදි වුණාම දකුණු ඉන්දියාවෙන් කම්කරුව ගෙන්නුවේ එතකොට දැන් එතුමාම කියනවා ලක්ෂ පහක් ඉඳලා දැන් ලක්ෂ දෙක වුණාලු කොහොමද ඒක උනේ 1988 13 වෙනි සංශෝධනය ගෙනාවාම පළාත් සභාව යටතේ පවර ගත්ත සීලම තේවත් වල ඩිස්පෙන්සරි පාසල් එතකන් තේවත්තේ සමාගමෙන් තමයි පාසල් සහ රෝහල් ක්‍රියාත්මක වුණේ මෙතන තිබුණේ ලයින් කාමර එතකොට මේ ඒ ආණ්ඩුත් මේ ආණ්ඩුත් ඔක්කොම එකතු වෙලා මේවා ගම්මාන හැදුවා මේවා පාරවල් කොන්ක්‍රීට් දැම්මා කාපට් කළා පාසල් වලට ගුරුවරු දෙන්න දැන් රජෙන් වත්තේ මහත්තයා නෙමෙයි එතකොට මේ කම්කරුවන්ට මේ කම්කරු ජනතාවට බෙහෙත් දුන්නේ නැටන් එදා ඩිස්පෙන්සරි අද දෙන්නේ රජෙන් ඒ ඔක්කොම මේ රටේ සමස්ත ජනතාවගේ බදු මුදල් එතකොට දැන් ලක්ෂ පහ ලක්ෂ දෙකට අඩු වුණේ ඇයි ඇයි අඩු වුණේ අධ්‍යාපනය දුන්නා විදුලිය දුන්නා නිවාස පහසුකම් දුන්නා මේවා කරගෙන එනකොට මෙතන අය අධ්‍යාපනය ලැබුවා අධ්‍යාපනය ලැබුවාම තේවත් වල වැඩ කළේ නැහැ ඒගොල්ලෝ ආවා මෙහෙ කොළඹ ගත්තොත් වටේ තියෙන ඔක්කොම රෙස්ටුරන්ට්ස් වල ආ ෆුඩ් සිටි වල ජෝන් කීල්ස් වල කවුන්ටර්ස් වල ඉන්න මේගොල්ලෝ එතකොට එහෙට කම්කරුවෝ නැහැ වැඩි පඩියට ඒ ළමයි මෙහෙ ආවා දැන් ඒක ගැන චෝදනා කරන්න කාටද අපිටද ඉතින් එතන කම්කරු ජනතාව අඩුනේ ඒ නිසා අද ඒගොල්ලන්ට ලැබෙන ඒ මිනිසුන්ගේ මේ සමාජික මුදල් නැතුව තමයි ඔය කෑ ගහන්නේ දැන් කියන 92 තමයි මේ විනාශය වුනේ කවුද මේ රටේ 92 ජනාධිපති අපිද මහින්ද රාජපක්ෂ මහත්තයාද වෙන කෙනෙක්ද නෑ ඕගලගේ ජනාධිපති 92 හිටියේ එතකොට වතු ටික සිනමා බණ්ඩාරණයක් වැතිය රම්පම් වතු කියලා රජයට පවර ගත්තා ජනවසම හැදුවා උසවසම හැදුවා ප්ලාන්ටේෂන් හැදුවා ඒ ටික දුන්නේ කවුද අපිද මේගොල්ලෝ ඒ ටික දීලා සමාගම් වලට අවුරුදු 30ට 35ට 50ට බදු දීලා දැන් මෙතන ඇවිල්ලා බෙරියන් දෙනවා ඡන්ද ටික ගන්න අර අහිංසක මිනිස්සුන්ගේ ඒක නිසායි මං කියන්නේ මෙයා මුලා කරන්න එපයි කියලා හරි ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි රජයට අවශ්‍ය නැහැ ජනාධිපතිතුමාටත් අවශ්‍ය නැහැ මේ කාලේ දික් කරගන්න මේක කවුරුත් බාර ගන්න බැහැ කිව්වහම පැනලා දුවනකොට තමයි ජනාධිපතිතුමයි අපි මේක බාර අරගෙන අද මෙතෙන්ට ගෙනාවේ අද වැඩි පඩි ඉල්ලනවා ආර්ථිකය හොඳලු හොඳ වෙමින් යනවා මෙතෙන්ට ගෙනාවේ එදා තෙල් පෝලින් තිබුණේ එදා ගෑස් තිබුණේ පැය 14ක් ලයිට් කැපුවා ආ ඩොලර් එකක් තිබුණේ තෙල් ගන්න තෙල් නම් මූදේ කරගුණා තෙල් නම් වාන්නේ නැතුව ගෑස් නම් කරගුණා ගෑස් බෑවේ නැහැ කොළඹ සුපර් මාකට් එකට ආව දරමිටි එහෙමයි මේ රට තිබුණේ දැන් මම දැක්කා අපේ රෝහිත අපේගොන් මැතිතුමාගේ රැස්වීමේදී හොඳ කතාවක් කියලා තිබුණා මං කියනවා මේ රටේ ජනතාව ඉස්සෙල්ලාම නායකය තියුණේ මෑත කාලීන මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ඔක්කොටම කෑ ගහන්න පුළුවන් අද ප්‍රභා කරන්න නැති හින්දා ප්‍රභා කරන්න හින්දා නෑ එක්කව උතුරට යන්නෙත් නෑ නගරයට යන්නෙත් නෑ මේ ස්මාර්ට් බෝඩ් බෙදන්න යන්නෙත් කොහොමද යන්නේ බොබොබුපුරු ඊළඟට කාටද මේ ජනාධිපතිතුමා පහුගිය අවුරුදු දෙකේදී මෙතෙන්ට නෝගෙනවා නම් ෂෙඩ් එකක් ගාවින් එක්කෙනෙකුටවත් යන්න බෑ හැංගිලා හිටියේ අද දොට්ට ඇවිල්ලා අද දොට්ට ඇවිල්ලා අද පණ ගහලා ඔකටද බලය ගන්න දැන් මේක හැදුවනේ අද සංචිතයේ තියෙනවා ඩොලර් බිලියන 5.6ක්
ඉන්ට්‍රස් රේට් එක අඩු වෙලා තිනවා 109ට. උද්ධමනයේ 176 ඉඳලා 105න් පල්ලෙහාට 1.7ට ආවා එපිට මාසේ. හරි. අද එතෙන්ට මේක ගෙනල්ලා තිනවා. අද විදේශ සංචාරකව පළවෙනි මාස 6 විතරක් මිලියනයක් ආවා. එදා ඉන්න ටිකත් එලෙව්වා. රෙමිටන්ස් එවන්න එපයි කිව්වා. දැන් මොකද කරලා තියෙන්නේ? දැන් රුපියල් 25,000ක් දීමනා දුන්නාම විධායක ශ්‍රේණියට 15 ශ්‍රේණියක් කියලා තිල්ලනවා 20,000. එනයි මොනසේ ඉගෙන ගන්න ඕනේ නැහනේ. 8 ශ්‍රේණියෙන් නැවතුනාම ඇති. ඔක්කොම කම්කරු වෙලා ඉමුකෝ. මොකටද ඉගෙන ගන්න? ආ? ඔව් මිටි අය කම්කරු උසය සිකියුරිටි. හරි. මේ මෙතෙන්ටද ගෙන්නයි කියන්නේ. මේවා නිකන් මෝඩ කතා. මේ පාර්ලිමේන්තුවත් ඉන්නේ වැදගත් දෙයක් සාකච්ඡා කරන්න. දැන් අද මේ පනත නෙවෙයි කතා කළේ. මම මේ ඩැගෙට්ටි උත්තර දුන්නේ ওই ටිකට. ඒ නිසා මම විභාග සංවිධායකතුමාට දැනගැනීමට කියනවා කැබිනට් තීන්දුව ගත්තේ අවුරුදු 5 සීල් කරන්න. ඔබතුමන්ලත් සම්මාදම් වෙලා 3-2 දෙන්නයි කියන ඉල්ලමින් ඒ ගැන කතා මම අවසන් කරනවා.
බෞගෙන් සිතේ. කරු කණකේහෙරත් නැත්තුමා මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි අවසන් කරන්න විශේෂයෙන්ම අද මේ පනත සඳහා ඒ සහයෝගය ලබා දුන්න කතා කරපු සියලු මන්ත්‍රීතුමන්ලට පක්ෂ විපක්ෂ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. විපක්ෂයෙන් අද ඇත්තරම මේ අපේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා සඳහන් කරපු ආකාරයට මේ පනත ගැන නොපමණ කතා කරේ නැත්තේ ගැන විතරයි. විපක්ෂය හැම කුණුගොඩක් ගැනම කතා කරා පනතක් ගැන කතා කරේ නැහැ. කෙසේ වෙතත් අද සහයෝගය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ සංශෝධන ඉදිරිපත් කරන්න ඇතරම බොහෝ දෙනෙක් සංශෝධන ඉදිරිපත් කරා කාරක සභාව අවස්ථාවේදී ඒව තීරණය කරා. ඒ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. දුරකථන සමාගම් ඊට පස්සේ මහාචාර්ය රොහාන් සමරජීවතුමා ඉල්ලීම් කරලා තිබ්බා. ඒව බොහෝ දෙයක් අපි සංශෝධන සලකා බලලා කටයුතු කරා. ඒ වගේම ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ ඇතුළු ජාත්‍යන්තර යහ පරිචයන්ට අනුව ලෝක බැංකුවේ උපදෙස් මත ඒ සියලුම යෝජනා ටික ඉදිරිපත් කරා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒ වගේ මේ අවස්ථාව කරගන්නවා ස්තුති පුදකරන්න විශේෂයෙන්ම මේ පනත වසර 28කට පස්සේ ගේන්න හැකියාවක් ලැබුණේ අතරම අතිගරු ජනාධිපතිතුමා එතුමා මේක අත්‍යවශ්‍ය කාරණාවක් හැටියට සලකලා ලෝක බැංකුව සඳහන් කරපු ආකාරයට වගේම ඒ සියලු දෙනාම ඒකරාශී කරලා මේක ඉදිරිපත් කරන්න කටයුතු කරා. එතුමාටත් ඒ වගේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිතුමා හැටියට ඉන්න අපේ ලේකම්තුමා ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඒ වගේම රුවනී ගුණරත්න ලේකම්තුමිය අපේ මේ කමිෂන් එකේ ඒ වගේම තාක්ෂණ කමිටුව ඒ වගේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය ඇතුළු සියලුම අධ්‍යක්ෂ මණ්ඩලය ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මැතිතුමා නීතිපති කෙටුම්පත් සම්පාදන මැතිතුමිය ඇතුළු ඒ සියලුම නිලධාරීන්ට අවසාන වශයෙන් ස්තුති කරමින් මේ සංශෝධනය තුලින් අපේ රටේ ආර්ථිකයටත් විශාල වශයෙන් බලපානවා ඒ වගේම ඩිජිටල්කරණය සඳහාත් විශාල වශයෙන් බලපානවා කියන එක සඳහන් කරමින් සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි කරව මහත්තුමනි. අද දින න්‍යායපත්‍රයේ 20 අංක 1 ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වාර කියවීම සභාවකින්ගද?
අයි.
කාරක සභාව. ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත පළවෙනි වගන්තියේ සභාවකින්ගද?
ආයි.
දෙවන වගන්තියේ සභාවකින්ගද?
ආයි.
තුන්වන වගන්තියේ සභාවකින්ගද?
ආයි.
හතරවන වගන්තියේ සභාවකින්ගද?
ආයි.
පස්වන වගන්තියේ සභාවකින්ගද?
ආයි.
හයවන වගන්තියේ සභාවකින්ගද? හත්වන වගන්තියේ සභාවකින්ගද?
ආයි.
අටවන වගන්තියේ සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යමාට.
අටවන වගන්තිය හයවන පිටුව 19 වන පේළි ඉවත් කර 5 වෙනකොට සාදේශ කරන්න within inverted commas දිය යුතුය.
8 වන වගන්තියේ සංශෝධන සහිතව සභාවකින්ගද?
ආයි.
9 වන වගන්තියේ සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යමා.
9 වන වගන්තිය 8 වන පිටුව 9 වන පේළි ඉවත් කර 5 වෙනකොට සාදේශ කරන්න within inverted commas ගුවන් විදුලි සංඛ්‍යාන වර්ණාවලිය කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමේ යහපත උදෙසා ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ ප්‍රතිපත්ති සහ මාර්ගපදේශ හෝ ජාත්‍යන්තර යහ පරිචයන් මත පදනම් ව close inverted commas
නවන වගන්ති සංශෝධන සහිත සභාවකෙංගද
ආයි
10 වන වගන්ති සභාවකෙංගද
ආයි
11 වන වගන්ති සභාවකෙංගද
ආයි
12 වන වගන්ති සංශෝධන ඉදිරිපත් කිරීමට ගරුවාමත්තුම
12 වන වගන්තිය 13 වන පිටුව 126 වන පේළිය ඉවත් කර පහත දක්වනකොට සාදේශ කරන්න within inverted commas ක්‍රියාකරු විසින් භාවිතා කළ යම් යටිතල පහසුකමක් commission in close inverted commas 2 29 වන පේළිය ඉවත් කර පහත දක්වනකොට සාදේශ කරන්න within inverted commas open inverted commas නියෝග මගින් නිශ්චිතව දක්වන ලද යම් නියම සහ close inverted commas
12 වන වගන්ති සංශෝධන සහිත සභාවකෙංගද
ආයි
13 වන වගන්ති සංශෝධන ඉදිරිපත් කිරීමට කරා
13 වන වගන්තිය 14 වන පිටුව 17 වන පේළියේ සිට 9 වන පේළිය දක්වා වන පේළි එම පේළි දෙකද ඇතුළුව ඉවත් කර පහත දක්වනකොට සාදේශ කරන්න open inverted commas කඩ කිරීම මත කමා ඒ සඳහා හේතු දක්වා close inverted commas
13 වන වගන්ති සංශෝධන සහිත සභාවකෙංගද
ආයි 25 වන පේළියේ සිට
තව සංශෝධනයක්ද
ඕගරුවම තමයි 15 වන පිටුව 2 25 වන පේළියේ සිට 28 වන පේළිය දක්වා වන පේළි එම පේළි දෙකද ඇතුළු ඉවත් කර පහත දක්වනකොට සාදේශ කරන්න open inverted commas සහ යම් ගාස් ගෙවීමක් මත විය යුතුය close inverted commas
13 වන වගන්ති සංශෝධන
16 වන පිටුව 3 6 වන සහ 7 වන පේළි ඉවත් කර පාඩයක් වෙනකොට සාදේශ කරන්න open inverted commas 6 බලපත්‍ර ලාභියා විසින් අනුකූල වීමට නියමිත close inverted commas 4 34 වන පේළි ඉවත් කර පාඩයක් වෙනකොට සාදේශ කරන්න open inverted commas බලපත්‍රයක් අලුත් කරන ආකාරය
17
වන පිටුව 5 පළවන සහ දෙවන පේළි ඉවත් කරන්න
13 වන වගන්ති සංශෝධන සහිත සභාවකෙංගද
ආයි
14 වන වගන්ති සභාවකෙංගද
ආයි
15 වන වගන්ති සභාවකෙංගද 16 වන වගන්ති සභාවකෙංගද
ආයි
17 වන වගන්ති සභාවකෙංගද
ආයි
18 වන වගන්ති සංශෝධන ඉදිරිපත් කිරීමට
18 වන වගන්ති 23 වන පිටුව 127 වන පේළියේ සිට 33 වන පේළිය දක්වා වන පේළි එම පේළි දෙකද ඇතුළු ඉවත් කර පහත දක්වනකොට සාදේශ කරන්න open inverted commas 3 ආ සමස්ත ගුවන් විදුලි සංඛ්‍යාත වර්ණාවලිය සැලසුම් කිරීමේදී සහ කළමනාකරණය කිරීමේදී කොමිෂන් සභාවට අයන්න මහජන යහපත පිණිස ගුවන් විදුලි සංඛ්‍යාත වර්ණාවලිය කාර්යක්ෂම භාවිතා කිරීම සඳහා නව තාක්ෂණය සමග අනුකූල වන ලෙස හා නව තාක්ෂණය යොදා ගන්නා ලෙස පළවන උපවගන්ති යටතේ බලපත්‍රයක් නිකුත් කරන ලබ ඇති යම් තැනැත්තෙකු වෙත විධාන කිරීම සහ ආ යම් ගුවන් විදුලි සංඛ්‍යාතයක් වෙනස් කිරීමට පෙර ආතුවම ඌ සාධාරණ කාල සීමාවකදී අදාළ තැනැත්තාට ලිඛිත දැන්වීමක් ලබා දීමෙන් පසු ඒ සඳහා හේතු දක්වමින් ගුවන් විදුලි සංඛ්‍යාන වෙනස් කිරීම සඳහා බලතල තිබිය යුතුය. 3 අයන්න පුවගන්ති ආවන ඡේදයේ සඳහන් ගුවන් විදුලි සංඛ්‍යාත වෙනස් කිරීමෙන් අගතියටපත් යම් තැනැත්තෙකු විසින් ඒ ඡේදයේ සඳහන් එකී දැන්වීම ලැබීමෙන් සති 3ක් ඇතුළත කොමිෂන් සභාවට අභියාචනයක් කරනු ලැබිය හැකිය. 3 අයන්න කොමිෂන් සභාව විසින් එම අතෘප්තියටපත් තැනැත්තාගේ එකී වෙනස් කිරීම සම්බන්ධයෙන් වන යම් විරෝධතාවයක් සඳහා කරුණු කියාපෑමට සාධාරණ අවස්ථාවක් ලබා දීමෙන් පසු කොමිෂන් සභාව වෙත අභියාචනය කරනු ලැබූ තැනැත්තා වෙත එකී අභියාචනය ලැබුණු දින සිට සති 3ක් ඇතුළත ස්වකීය තීරණය සන්නිවේදනය කරනු ලැබිය යුතුය. 3 අයන්න වන උපවගන්තියේ ආවන ඡේදයේ යටතේ සංඛ්‍යාත බලපත්‍රය වෙනස් කරනු ලැබ ඇත්තේ යම් තැනැත්තෙකුගේද එම අදාළ තැනැත්තාට යම් වන්දියක් ගෙවීමට කොමිෂන් සභාව විසින් සලකා බලනු ලැබිය හැකිය close inverted commas සහ
24
වන පිටුව 2 පළවන පේළිය සිට 23 වන පේළිය දක්වා වන පේළි එම පේළි දෙකද ඇතුළු ඉවත් කර පහත දක්වනකොට සාදේශ කරන්න within inverted commas 6 එහි 4 වන උපවගන්ති ඉක්බිතියම පහත දක්වන අලුත් උපවගන්ති ඇතුළත් කිරීමෙන් 4 අයන්න මේ වගන්තියේ 3 ඈ වන උපවගන්තිය සඳහන් තීරණයෙන් අතෘප්තියටපත් යම් තැනැත්තෙකු විසින් කොමිෂන් සභාවේ තීරණය සන්නිවේදනය කරනු ලැබූ දින සිට මාසයක් තුළ අභියාචනාධිකරණය වෙත අභියාචනය කරනු ලැබිය හැකිය. 4 ආ අභියාචනාධිකරණය විසින් එම අභියාචනයේ අවසන් තීන්දුව ප්‍රකාශය අවසන් නොවී පවතින විටදී එම අතෘප්තියටපත් තැනැත්තා වෙත අතෘප්ත සහනයක් ප්‍රදානය කළ හැකිය. 25 වන පිටුව 3-14 වන පේළ ඉවත් කර 5 දක්වන කොටස ආදේශ කරන්න within inverted commas යටතේ සාදන ලද නියෝග මගින් ප්‍රසිද්ධපත් කරනු. close inverted commas
18 වන වගන්තිය සංශෝධන සාහිත්‍ය සභාවක එකඟද?
ආයි.
19 වන වගන්තිය සභාවක එකඟද?
ආයි.
20 වන වගන්තිය සංශෝධන ඉදිරිපත්
20 වන වගන්තිය 26 වන පිටුව 1-10 වන පේළිය සිට 13 වන පේළිය දක්වා වන පේළි එම පේළි දෙකද ඇතුළුව ඉවත් කර 5 දක්වන කොටස ආදේශ කරන්න. පැති සටහන ප්‍රධාන ප්‍රඥප්තියට 22 අයන්න අයන්න සහ 22 අයන්න ආයන්න වන අලුත් වගන්ති අතුලත් කිරීම. 20 ප්‍රධාන ප්‍රඥප්තිය 22 අයන්න වන මගන්තියට ඉක්බිතියොම් 5 දක්වන වගන්ති මෙයින් ඇතුළත් කරනු ලබන අතර ඒ වගන්ති එම ප්‍රඥප්තිය 22 අයන්න අයන්න සහ 22 අයන්න ආයන්න වන වගන්ති ලෙස බලාත්මක වී යුතුය. close inverted commas 29 වන පිටුව 2-30 වන පේළිය සිට 33 වන පේළි දක්වා එම පේළි දෙකද ඇතුළු ඉවත් කරන්න. 30 වන පිටුව 3 පළවන පේළිය සිට 30 වන පේළිය දක්වා එම පේළි දෙකද ඇතුළු ඉවත් කරන්න. 31 වන පිටුව 4 පළවන පේළිය සිට 36 වන පේළිය දක්වා එම පේළි දෙකද ඇතුළු ඉවත් කරන්න. 32 වන පිටුව 5 පළවන පේළිය සිට 17 වන පේළිය දක්වා එම පේළි දෙකද ඇතුළු ඉවත් කරන්න.
20 වන මගන්තිය සංශෝධන සාහිත්‍ය සභාවක එකඟද?
ආයි.
21 වන මගන්තිය සභාවක එකඟද?
ආයි.
22 වන මගන්තිය සංශෝධන
22 වන මගන්තිය 33 වන පිටුව 16 වන පේළි ඉවත් කර 5 දක්වන කොටස ආදේශ කරන්න. open within inverted commas වන අවස්ථාවක හෝ යම් ක්‍රියාකරුවෙකු හෝ සැපයුම්කරුවෙකු විසින් 22 close inverted commas
22 වන වගන්ති සංශෝධන සාහිත්‍ය සභාවක එකඟද?
ආයි.
23 වන වගන්ති සභාවක එකඟද?
ආයි.
24 වන වගන්ති සභාවක එකඟද? 25 වන වගන්ති සභාවක එකඟද? 26 වන වගන්ති සභාවක එකඟද? 27 වන වගන්ති සභාවක එකඟද?
ආයි.
28 වන වගන්ති සංශෝධන ඉදිරිපත් කිරීම
28 වන වගන්ති 37 වන පිටු 22 වන පේළිය සිට 26 වන පේළිය දක්වා එම පේළි දෙකද ඇතුළු ඉවත් කරන්න. 33 වන වගන්තිය 41 වන පිටුව
ගර්වමෙන්තර 28 වන වගන්ති ඉවත් කිරීමට සභාවක එකඟද?
ආයි.
29 වන වගන්ති සභාවක එකඟද?
ආයි.
30 වන වගන්ති සභාවක එකඟද?
ආයි.
31 වන වගන්ති සභාවක එකඟද?
ආයි.
32 වන වගන්ති සභාවක එකඟද?
ආයි.
33 වන වගන්ති සංශෝධන ඉදිරිපත් කිරීමට ගර්වමෙන්තර
33 වන වගන්ති 41 වන පිටුව 1-23 වන පේළිය සිට 33 වන පේළිය දක්වා එම පේළි දෙකද ඇතුළුව ඉවත් කර 5 දක්වන කොටස ආදේශ කරන්න. පැති සටහන ප්‍රධාන ප්‍රඥප්තියට 59 අයන්න වන අලුත් වගන්ති අතුලත් කිරීම. 33 ප්‍රධාන ප්‍රඥප්තිය 59 වන වගන්ති ඉක්බිතියම 5 දක්වන අලුත් වගන්තිය මෙයින් අතුලත් කරනු ලබන අතර එම වගන්තිය මෙම ප්‍රඥප්තිය 59 අයන්න වන වගන්තිය ලෙස බලාත්මක විය යුතුය. 42 වන පිටුව 2 පළවන පේළිය සිට 12 වන පේළිය දක්වා එම පේළි දෙකද ඇතුළුව ඉවත් කර 5 දක්වන කොටස ආදේශ කරන්න. පැතිසටහන අසත්‍ය තොරතුරු ආදිය 59 අයන්න දැනුම්වත්ව අයන්න වරහන් තුල අයන්න මේ පනත යටතේ යම් වරදක් සිදු කිරීමට close inverted commas
33 වන වගන්තිය සංශෝධන සාහිත්‍ය සභාවක එකඟද?
ආයි.
34 වන වගන්තිය සභාවක එකඟද?
ආයි.
35 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට
35 වන වගන්තිය 44 වන පිටුව 5 වන පේළිය සිට 16 වන පේළිය දක්වා එම පේළි දෙකද ඇතුළු ඉවත් කර 5 දක්වන කොටස ආදේශ කරන්න. within inverted commas බලතලවල ව්‍යාප්තියට අගතියක් නොවන පරිදි අදාළ ක්‍රියාකරුවන්ට සපයම්කරුවන්ට සහ බලපත්‍ර ලාභීන්ට අදාළ වී තු චර්යා සංග්‍රහ සකස් කිරීම සඳහා කොමිෂන් සභාවට බලතල තිබිය යුතුය. close inverted commas
35 වන වගන්තිය සංශෝධන සාහිත්‍ය සභාවක එකඟද? 36 වන වගන්තිය සභාවක එකඟද?
ආයි.
37 වන වගන්තිය සභාවක එකඟද? අලුත් වගන්තිය ඉදිරිපත් කිරීමට ගරුවමත්තම
අලුත් වගන්තිය 32 වන පිටුව 28 වන පේළියට ඉක්බිතියම 5 දක්වන කොටස ආදේශ කරන්න ඇතුළත් කරන්න. පැති සටහන ප්‍රධාන ප්‍රඥප්තිය 22 වන වගන්තිය සංශෝධනය කිරීම. 22 ප්‍රධාන ප්‍රඥප්තිය 22 උයන්න වන වගන්තිය එහි පළවන උපවගන්තියේ within inverted commas ක්‍රියාකරුගේ යන වචනය වෙනුවට ක්‍රියාකරුගේ හෝ සැපයුම්කරුගේ යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධන කර ලැබීම ලැබේ. සහ
අලුත් වගන්තිය සභාවක එකඟද?
ආයි.
ප්‍රඥප්ති වගන්තිය සභාවක එකඟද?
ආයි.
නාමය සභාවක එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යාලියක් රැස් පනත් කෙටුම්පත කාරක සභාවදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්නවද කැමැත්තෙනි. තුන්වන වර කියවීම ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පනත් කෙටුම්පත දැන් තුන්වන වර කියුතුය යෝජනා කරමි. තවද කෙටුම්පතේ සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ සහ අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ අනුශාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
ආයි.
ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. අද දින න්‍යායපත්‍රයේ අංක 2
ඉදිරිපත් කරනවා. නියෝජ්‍ය කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ අංක 2 ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
අංක 3
ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
අංක 4
ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
අංක 5 මාතර සමය සංවිධානය. අද දින න්‍යායපත්‍රයේ දිනට නියමිත කටයුතු වල අංක 5 මාතර සමය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත සලකා බැලීම සභාව එකඟද?
ආයි.
තුන්වන වර කියවීම සභාව එකඟද?
ආයි.
න්‍යායපත්‍රයේ 20 අංක 6 ශෛලී අධ්‍යාපනික පදනම සංස්කෘත කිරීමේ පනත් කෙටුම්පත සලකා බැලීම සභාව එකඟද?
ආයි.
තුන්වන වර කියවීම සභාව එකඟද?
ආයි.
න්‍යායපත්‍රයේ අංක 7 සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථාන සංස්ථාපිත කිරීමේ පනත් කෙටුම්පත සලකා බැලීම සභාව එකඟද?
ආයි.
තුන්වන වර කියවීම සභාව එකඟද?
ආයි.
න්‍යායපත්‍රයේ 20 අංක 8 ශ්‍රී ලංකා සැලසුම් තාක්ෂණයේ සාක්ෂණාත්ගේ ආයතනයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම ගරු සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකා සැලසුම් තාක්ෂණයේ ආයතන සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීමට මම යෝජනා කරමි.
සභාව එකඟද?
ආයි.
පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරනු ලැබේ.